ඒ ඇයි දරුවෝ සමාජයේ තමා බලාපොරොත්තු වන තැනක නොවේ සිටින්නේ. මව්පියන් දරුවන් හදන්නේ දරුවෝ නරකට නපුරට යන්න නොවේ. දරුවෝ යහපත් සමාජයක ඇති කරගෙන රටේ තොටේ ගමේ ජීවත් වෙන යහපත් මිනිසුන් බවට පත් කරන්න. එසේ නොමැතිකොට එහෙම නැත්නම් තමන්ගේ ඒ වෑයම ව්‍යර්ථ වුණාම, ඒ වෑයම නිෂ්ඵල වුණාම අම්මට තාත්තගේ සිතට දුක වේදනාවක් දැනෙන. ඒක නිසා පුංචි කාලයේ සිට අපි දරුවෙකු හදා ගැනීමේදී බොහොම වගකීමක් තියෙනවා පින්වතුනි මව්පියන්ට. මේ කාලය විශේෂයි. මේක අපි සමහරලාට කොච්චර බණ ඇහුවත් සමහර පින්වතුන් ඒක හිතට ගන්නෙ නෑ. ඔහේ අයාලේ හැදෙන්න යන එකක්, හදන එකක්, ගහක් වුණත් එහෙමයි. අපි සමහරලාට ගහක් ඔහේ හැදෙන්න දුන්නාම ඒ ගහට ඕන විදිහට හැදෙනවා. ඒ වුණාට අපි සමහර වෙලාවට අපි මල් පැලයක් ගහක් අපි බොහොම ලස්සනට පුංචි කාලේ ඉඳලා අපිට ඕන විදිහට හදාගන්නවා. එනේ නාතුරු කිලි කපාගෙන ගානට ඒවා තමන්ට බොහොම වටරවුම් කරගෙන බොහොම ලස්සනට පිවිතුරුව සුන්දරව දකින කෙනෙකුට සිත ඇදීන ආකාරයට හදාගන්න ගහක් පවා තිනවා. ඔහේ නිකන් හැදෙන්න දුන්නොත් එහෙම හැදෙන එකයි ඒ වාගේම හදන එකේ ලොකු වෙනසක් තියෙනවා පින්නතුනි. ඒක නිසා දරුවෙකුත් අපි හැදෙන්න අරිනවා නෙවෙයි, අපි දරුවා හදා ගන්න උත්සාහ කරන්න ඕන. ඒ දරුවා වරදින් මුදවා ගන්න උත්සාහ කරන්න ඕන. ඒ දරුවාට ජීවිතේ හොඳ නරක කියා දෙන්න උත්සාහ කරන්න ඕන. කාරුණිකව බැයිනම් සමහර විට සැඩ පරුස ලෙස හරි ඒ දරුවාට අයහපද්දේ යහපද්දේ කුමක්ද කියන එක තෝරා බේරා දීලා හොඳ මගට ගන්නට අපි උත්සාහන කළොත් බොහෝ වෙලාවට අපිට සිද්ධ වෙනවා අහිංසක මව්පියන්ට, ආදරණීය මව්පියන්ට සදා ආදරය ඇති තමන්ගේ දරුවන් නිසා තමාගේ ජීවිතය බොහෝ මසහනයට පත්වෙන, දුකට වේදනාවට පත්වෙන සිදු වෙනවා. නිසා වරදක් දුටු තැනදී අපි යහළුවෙකුට, මිත්‍රයෙකුට, දරුවෙකුට වේවා, ගුරුවරයා ශිෂ්‍යයෙකුට වේවා, තමා දකින දේ වැරදි දේ කියා හදා දීම තමයි හොඳම මිත්‍රයෙකුගේ ලක්ෂණය. ඒක අඤ්ඤදත්තු මිත්‍රයා නෙවෙයි, ඒ යහපත් මිත්‍රයෙකුගේ ලක්ෂණයකයි. දැන් අපි දන්නවා අපේ ජාතක කතාවක තියෙන තිලමුට්ටි ජාතකයේ, තිලමුට්ටි ජාතකයේ ගත්තාම අපිට පැහැදිලිව පේනවා නේද, දිසාපාමොක් ආචාර්යතුමා සමග හැමදාම ස්නානයට නාන්න අරගෙන යන දරු පෙළ පෝලිමෙට යනකොට යන්න තියෙන්නේ ඒ දිය නාන තැනට. අපි පුංචි කාලේ අහපු කතාවක් නෙමේ. නාන්ද ආච්චි අම්මා කෙනෙකුගේ මිදුලේ. ඒ අහිංසක ආච්චි අම්මගේ ජීවනෝපාය තමයි තල ටිකක් වේලලා ඒ වාගේ මේක මිල කරලා ජීවිතය ගත කරගන්න. රටේ රජතුමාගේ කුමාරයා, රජ කෙනෙකුගේ කුමාරයෙක් පුතෙක් මේ සිසු පෙළේ අන්තිමට යනවා. හැමදාම යන ගමන් අර වේලෙන්න දාලා තියෙන තල පැදුරෙන් මිටක් කරගෙන හැමදාම කකා යනවා. ආච්චිම බලාගෙන හිටියා මේක දවසක් දෙකක් තුනක් හරියන්නේ නැහැ වැඩේ. ඊට පස්සේ ඒ අම්මා ගුරුතුමාට මේක කිව්වා. ගුරුතුමා මේක හොඳින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ප්‍රත්‍යක්ෂ කරගෙන ගුරුතුමා බැලුවා මේක වළක්වන්න ක්‍රමයක් නැහැ, හැමදාම මේක කරනවා. ඒක නිසා අර අපේ සිංහලයේ සඳහන් වෙලා තියෙනවනේ වේවැල් කෝටු නාරං සියබලාතු. පුංචි කාලයේදී ඉස්සර කාලයේ බොහෝ අයට දඬුවම් දුන්නා, වේවැල් කසාය දුන්නා, පහර දුන්නා, එහෙම දීලා හැදලා තියෙනවා. මනෝවිද්‍යාවෙත්ම සමහර වෙලාවට හදන්න බැරි අවස්ථාවල ඕන තරම් තියෙනවා. සමහර වෙලාවට එහෙම කිව්වට අපිට ප්‍රායෝගිකව පේනවා පින්නතුණේ අපිත් මේ සමාජයේ දරුවන් අතර ජීවත් වෙන නිසා කාරුණික වදනින් හදන්න බැරි සමහර දරුවෝ ඉන්නවා. ඔවුන්ට තියෙන භාෂාවක් තියෙනවා, කතා කරන භාෂාවක් තියෙනවා. ඒ භාෂාවෙන් ආමන්ත්‍රණය නොකළොත්, ඒ භාෂාව පාවිච්චි නොකළොත් ඔහුට ඒක හරියට ඒක වැදෙන්නේ නැහැ. ඒ ගැන Tamanට හිතන්න බෑ. ඉතින් ඒක නිසා දිසාපාමොක් ආචාර්යතුමා කල්පනා කළා මොහුට දැන් දඬුවමක් දෙන්න ඕනේ. හොඳටම මේ වැලක් යදෙනකන් ගැහුවා. ගහපු වෙලාවේ හිතාගත්තේ මොකද්ද? කවදා හරි මම මේ රටේ රජුරුවෝ, මගේ තාත්තා රජුරුවෝ, තාත්තගෙන් පස්සේ මම තමයි මේ රටේ රජුරුවෝ. එදාට මම බලා ගන්නම් මේ ගුරාමට දීපු දඬුවමට දඬුවම දෙන්න. මේ මිතාගෙන හිටියා. අන්තිමට මොකද වුනේ? රජතුමාගෙන් පස්සේ රජකමට පත් වුණා. ඉස්ලාම අනකලේ මොකද්ද? අහවල් ප්‍රදේශයේ ඉන්නේ මගේ ගුරුවරයා ඉස්සර. වහාම කැඳවගෙන එන්න. රාජාසනේ සිංහාසනාරූඪ වෙලා සිංහාසනේ ඔටුනු පළඳගෙන ඉන්න මේ කුමාරයා දැන් රජ්ජුරුවෝ කොහොමද දැම්මං? මම තමයි දැන් රටේ රජ්ජුරුවෝ. එදා ඔබ වේවලක් කුඩු වෙනකන් තැළුවේ මටයි. දැන් ඒකට දඬුවම් ඔබ විඳින්න ඕනේ. රජ්ජුරුවන්ට කියනවා. අනකරනවා රජ්ජුරුවෝ වෙනුවෙන් දඬුවම් කරන්න. රජ්ජුරුවෝ අනකරනවා ගුරුවරයාට දඬුවම් කරන්න. ගුරුවරයා කියනවා ඔබ අද සිටින්නේ රජ කෙනෙක් වෙලා. එදා ඔබ සිටියේ මගේ ශිෂ්‍යයෙක් වෙලා. ශිෂ්‍යයෙක් වෙලා ඉන්න වෙලාවේදී ඔබ අර වයසක ආච්චි අම්මගේ දුප්පත් අහිංසක ආච්චි අම්මගේ තලපැදුරේ තල ටික දවසින් දවස අහුර අහුර කකා ගියා. උන්දට කොච්චර පාඩුවක්ද සිදු වුනේ. ඔබේ කලේ කාටවත් ප්‍රසිද්ධියේ නෙවෙයි හොරකමක් හැටියටයි කලේ. ඔබේ දිගට මේ හොරකම කරගෙන ගියා නම් අද ඔබ රජෙකුද හොර දෙටුවෙකුද? මොහු දැන් කල්පනා කරනවා. එදා මගේ මේ හොරකම වැළැක්වේ නැත්තම් පුංචි කාලේ මම ටික ටික තල හොරකම් කරනවා, ඊළාට තව දෙයක් හොරකම් කරනවා, ඊළාට එච්චර විතරක් නෙවෙයි ඊළඟට මහා මංකොල්ලකාරයෙක් විතරක් නෙවෙයි මංකොල්ලේ සඳහා මිනිත් මරනවා. අපේ රටවල්වල අපේ රටේ ලෝකයේ අපිට ඕන තරම් මේ වගේ දේවල් අහන්න දකින්න මේ කාලේ තියෙනවා. ඔහු දැන් ටිකක් කල්පනා කරා, ටිකක් බුද්ධිය මෙහෙයවලා බැලුවා. හැබෑව තමයි. එදා මම මෙසේ දිගටම කරගෙන ගියා නම් මා මහා හොරෙක් අද. මම මහා හොර දෙටුවෙක්. අද මම රජ කෙනෙක් නෙවෙයි, රජකමට නෙවෙයි මම පත්වන්නේ. මොහු කල්පනා කළා. ඊට පස්සේ මොහු හිතුවා හැබෑව තමයි. අද මම රජකමට පත්ුනේම නම් එදා හොරකමෙන් මා ඔබතුමා බේරාගත්ත නිසා. වහා ආසනයෙන් බැස්සා. ආසනයෙන් බැහැලා මොකද කිව්වේ ගුරුතුමාට? ගුරුතුමනි, ඔබතුමයි රජකමට සුදුසු, මම නොවේ. මේ සිංහාසනා රූඩ වෙන්න, මගේ මේ ඔටුන්න ගන්න, ඔබතුමා පැලඳ ගන්න, ඔබ දැන් මෙතැන් සිට රජ කරන්න. එවිටදී එතුමා කිව්වේ කුමක්ද? මට රජකමට ආශාවක් නෑ, මට රජකම අවශ්‍යත් නෑ. ඔබ නිවැරදි ලෙස ජීවිතයේ ඒක අවබෝධ කරගත්තනම් ආන්නේක තමයි ඉතාමත් හොඳ දේ. නිදින් නංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සින නිග්ගහ්‍ය වාදින් මේදාවේ තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සේයෝ හෝතින පාපිය. අපිට කිසියම්ම කෙනෙක් වරදින් මුදවා ගන්න දඬුවම් කරනවා නම් ඒ දඬුවම් කරලා අපේ ජීවිතේ හදන්න උත්සාහවන්ත කරපු කෙනෙක් අපි හිතන්න ඕනේ කවර කෙනෙක් කියලාද? අපේ මිත්‍රයෙක්ද? අපේ හතුරෙක්ද? පුංචි කාලේ සමහර වෙලාවට ශිෂ්‍යෝ ගුරුවරයෙක් දඬුවමක් දුන්නාම බොහෝ ශිෂ්‍යෝ ඒ දඬුවම හිතන්නේ තමන් කළ වරදට දෙන දඬුවමක් කියලා. ඔය අතරතුර සමහරට පාප සිතිවිලි තියෙන යම් කිසි කෙනෙක් හිටියොත් එහෙම ඇතම් වෙලාවට ඔහුගේ සිත තුළ කෝපයක් වෛරයක් හටගන්නා මුළු ගුරු පරපුරටම. ඒ ගුරු පරපුරට විතරක් නෙවෙයි අම්මා තාත්තා කෙරෙහි වෛර බඳින සමහර අය ඉන්නවා. ඒ පාප කර්ම, පාප සිතිවිලි, ඒ වගේම ජන්මේන්ම සංසාරේ මාපු නරක හැඟීම් නිසා තමයි එවැනි දෙයක් තමන්ගේ සිතට පහළවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැරදි දේ හඟවලා දීලා, හඟවලා හඟ ඒ කියන්නේ වැරද්ද පෙන්නලා දීලා වැරදින් මුදවන්න යම් කිසි කෙනෙකුට අවවාදයක් කරනවා නම් දඬුවමක් දෙනවා නම් එයා හරියට ඔබේ ජීවිතයේ නිදානයක් පෙන්වන කෙනෙකු හැටියට සලකන්නේ. නිදින්නන්නම් පවත්තාරා. ඒ වරද කියලා දෙන්නේ ඔබව හදන්න නම් කරුණාවෙන්, මෛත්‍රියෙන්. අම්මා තාත්තා කෙනෙක් කවදාවත් දරුවෙකුට නරකක් කරන්න උපදෙස් දෙන්නේ නැහැ, නරකෙන් මුදවා ගන්න උපදෙස් දෙන්නේ. බැරිම නම් ටිකක් සැඩපරුස වෙනවා. එහෙමත් බැරි වුණොත් මොකද කරන්නේ? දඬුවමක් දෙනවා. ඒ නරකටද නැහැ. හැදෙන වැඩන දරුවන්ට සමාජයේ පිළිබඳ දැනුම අඩුයි. ඒක නිසා ඔවුන්ට තමන්ගේ ජීවිත තුළින් ලැබපු අත්දැකීම් පරිණත බව නිසා ඒ සමාජයේ ජීවත් වෙන පිළිවෙල පිළිබඳව හෝ කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳව හෝ වටහා දෙනවා. ඒක අපතුල වෛරයක්, කෝපයක් හටගන්නට නෙවෙයි අපිට සතුටු වෙන්න පුළුවන් කවදා හරි දවසක. අපිට මතකයි මේ පුංචි සිද්ධියක්, සරල සිද්ධියක්. මේ මෑත යුගයක විද්‍යුත් මාධ්‍යකින් අපේ රටේ හිටපු ප්‍රසිද්ධ දේශ පාලනඥයෙකුගේ පුතෙකු සහභාගුණ වැඩසටහනකදී එතුමාගෙන් ඇහුවා නිවේදක මහත්මා, ඔබතුමාගේ ජීවිතයේ අමතකම නොවන ගුරුවරයෙක් එහෙම ඉන්නවාද? ඔබත් දකින්න ඇති අහන්න ඇති. ඊට පස්සේ එතුමා කියනවා, ඔව් හිනා වෙලා කියන බොහොම සන්තෝෂයෙන් හිනා වෙලා, මගේ ජීවිතයේ මට අමතකම නොවෙන මාදත් ගරු කරන මා ප්‍රිය කරන ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා තමයි රටේ දේශපාලන ශාස්ත්‍රයේ ප්‍රධාන තැනක් කරගත්ත මගේ තාත්තා ගැන නොතකා මා කරන වැරදිවලට දඬුවම් කරපු ගුරුවරයා තමයි අද මම ගරු කරන ඉතාමත්ම හොඳ මගේ ජීවිතයේ සමීපම ගුරුවරයා හැටියට මම සලකන්නේ. සමහර දරුවෙකුගේ එහෙම ඇහුවොත් කියයිද? පන්තියේ සමහර ලාවට තමන්ට දෙන වැඩේ කරලා නැත්තම් ඒකට සමහර විට අර දරුවෝ ඉදිරියේ සියලු දෙනා ඉදිරියේ පුංචි සැඩපරුස බවක් දැක්වුවොත් එහෙම සමහර වෙලාවට වෛර කරන දරුවෝ ඉන්නවා. සමහර දරුවෝ නම් බොහෝම අහිංසක වේවා පිළිගන්නවා. මගේ යම් වරදක් නේද කියලා. මොකද ගුරුවරයෙක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් දරුවන්ට දක්වන කරුණාව වගේ ගුරුවරයෙක් ගුරුවරියක් තමන්ගේ ශිෂ්‍යයන්ට දක්වන්නේ ආදරේ කරුණාව. ඉතින් ඒක නිසා අපි අපේ අම්මට මෑණියෝ කියනවා, තාත්තට පියාණන් කියනවා, අපේ ගුරුවරයා අපි හඳුන්වන්නේ ගුරු මෑණියෝ ගුරු පියාණෝ කියලා. ගුරු පියාණන් කියලා අපි හඳුන්වන්නේ ඇයි? ඒ තරම් මෞපියෝසේ අප ගැන හිතලා බලලා කටයුතු කරන නිසා. ඒක නිසා අපිට ජීවිතයේ වැරදි පෙන්වා දෙන, මෛත්‍රියෙන් කරුණාවෙන් අපේ වැරදි හදා දෙන ඇත්තු තමයි අපේ ජීවිතේ තාමත්ම වැදගත් පිරිස. ඒ වගේම අපි දන්නවා ඇසුර නිසා මිනිස්සු කොච්චර වෙනස් වෙනවද? සමහරවිට සත්තු පවා වෙනස් වෙනවා පින්නතුනි. ගෙදර තමන්ගේ අම්මා තාත්තාගේ චර්යාව, කතාබහ බොහෝ වෙලාවට දරුවන්ට හුරු වෙනවා. මව්පියන්ගේ උරුමය ලැබෙනවා. අම්මා තාත්තා නපුරු, ඒ වගේම කටොර, කරකසක, ඒ වගේම නීරස භාෂාවක් නම් පාවිච්චි කරන්නේ, වචන නම් පාවිච්චි කරන්නේ. ගෙදර ඉන්න දරුවන්ට අපි දන්නෝ පුංචි කාලයේ සමහරට ඒ දරුවෝ සමාජයේදීත් ඒවා පාවිච්චි කරනවා, පාසලේදීත් පාවිච්චි කරනවා. ඒ දරුවන්ගෙන් ආදරයෙන් කරුණාවෙන් ළඟට අරගෙන ඇහුවොත් එහෙම, අනේ පුතේදුවේ ඔබේ ගෙදර ඔබේ තාත්තා අම්මා කතා කරන්නේ කොහොමද, ඔබට තරහ ගියාම කතා කරන්නේ කොහොමද කියලා අර නිතර පාවිච්චි කරන වචනේ දරුවෝගේ මුවෙන් පිට වෙන ඒ වචන තමයි පාවිච්චි කරන්නේ. දරුවාට නිකම් මේ පුරුද්දේනවා, ඒ පුහුණු වෙනවා පින්නතුනි. අපි දන්නවා ගෙදර සතෙක් ඇති කරත් සමහර ගෙවල් වල සත්තුන්ට අපි දැන් බොහොම හිලෑ සතානේ අපට බල්ලා සහ බලලා. ඉතින් බොහොම ළඟින් තියාගෙන ඉන්නවා, අපේ දරුවෝ කොට්ටේ තියාගෙන ඉන්නවා, බොහොම ආදරෙන් කතා කරනවා, ළඟට ශබ්ද නගාගෙන බලල් පැටිය බලලා එනවා. ඒ වගේම තමන්ගේ ගෙදර ස්වාමියා ගෙදර සිටින සමාජික පිරිස අඳුරනවා. සමහර වෙලාවට සමහර ගෙවල් වල බල්ලට හුරු කරලා තියෙන්නේ ඔවුන්ට තියෙන භාෂාව. අපි දන්නවා බල්ලට සාමාන්‍යයෙන් මිනිස්සුෙකුට කියන භාෂාව කතා කරලත් හරියන්නේ නැහැ. ඒ බල්ලට තියෙන සුනක භාෂාව ඒ වචන වලින්ම කතා කරපම තමයි ඒ බල්ලට තියෙන්නේ. සමහර නිවෙස් වල අපි දන්නා එක්තරා පන්සලක ස්වාමීන් වහන්සේ නමක් ඇති කරපු බල්ලෙක්. ඒ බල්ලට කවදාවත් වරෙන් ඵලයන් කිව්වට එන්නේ නැහැ. කවුරු හරි වරෙන් ඵලයන් කිව්වොත් ගොරවනවා. ඒ අපේ හාමුදුරුව කැමතිත් නැහැ බල්ලට වරෙන් ඵලයන් කියන වචන පාවිච්චි කරන්න. ඒ බල්ලට හාමුදුරුව කතා කරන මෙහෙනවා අරහැට යනවා කියලා. ඉතින් ඒ වගේ සමහර වෙලාවට ගෙවල් වල හදන බල්ලුත් එහෙම ඉන්නවා. සත්තු එහෙම ඉන්නවා. බොහොම කාරුණිකව කතා කරපුවම ළඟට එනවා. ස්වාමියාට බොහොම ආදරේ, ගෙදර අයට බොහොම ආදරේ. ගෙදර පරිසරයේ තියෙන හැටි සතා පවයින. සමහර වෙලාවට මේ නපුරු ගෝර සර්පයෝ සත්තු අපි හිලා කරගෙන තියෙනවා. මහවනේ ඉන්න බොහෝ ගොරහැඩි සත්තු බොහොම මිනිස්සුන්ටත් වඩා හිලා කරගෙන තියෙනවා. මිනිස්සු. නමුත් සමහර වෙලාවට මේ මිනිස් සමාජයේ ඉන්නේ මිනිස්සු අපිට හිලා කරගන්න බෑනේ පින්නතුනි. සතෙක් තරමට හිලා කරගන්න බැරි සමහර මිනිස්සු අපිට ඉන්නේ. ඒ වුණාට මේ ඇසුර නිසා මිනිස්සුන්ට ඒ ගතිගුණ ප්‍රේරණය වෙනවා. ඒ මිනිස්සුන්ට ඒ ගතිගුණ හුරු වෙනවා, පුරුදු වෙනවා. අපි දන්නවනේ අර ජාතක කතාවක තියෙනවානේ අර ගිරහ පෝතකයෝ දෙදෙනෙක් හුලඟට දෙපසට වැටුණා. එක්කෙනෙක් වැටුනේ සොරුන් ඉන්න තැනකට සොරගුලකට අනිත් එක්කෙනා වැටුනේ කුලඟට ගිහිල්ලා තාපසයෝ ඉන්න තැනකට හොර ගුහාවට නැත්තම් අර හොරුන් ජීවත් වෙන තැනට ගුහාව ළඟට වැටිච්ච මේ ගිරාපැටියා ඔවුන් හදාගත්තා ඔවුන් හදාගත්තට මේ සතාට හුරු වුණේ අර ඔවුන් පාවිච්චි කරන භාෂාව රජතුමා දවසක් දඩේමේ ගිහිල්ලා වෙහෙස මාංශේලා එතන ගසක් යට ඉන්නකොට අර ගිරවා කෑ ගහන්න පටන් ගත්තා. ඒ කෑ ගැහුවේ කුමන භාෂාවකින් තමන්ට හුරු භාෂාව අර තමන්ට පුරුදු වෙච්ච භාෂාව. අර හොර මුලෙන් පාවිච්චි කරන නිතර පාවිච්චි කරන භාෂාව. අල්ලාපියව් කපාපියව් කොටාපියව් මරාපියව්. රජතුමා බය වුණා. දැන් රජතුමා අල්ලා ගන්න දෙන්නේ රජතුමා මරන්න දෙන්නේ. ඒක නිසා රජතුමා එතන ඉක්මනට පැනලා ගිහිල්ලා ඊට පස්සේ හති වැටුණාට පස්සේ තවත් ගහක් මුල වාඩි වෙනකොට අර වගේම ගිරවෙක් මේ රජතුමාට කියනවා එන්න වාඩි වෙන්න කන්න මේ විදිහට කියනකොට බලනකොට මේ ගිරවෙක් කුරු වෙලා ඒ තාපසයෝ ඉන්න තැන අතන හොරු ඉන්න තැන මේකෙන් පේනවා අපිට ඇසුර නිසා පින්නතුනි ආශ්‍රය හරි වැදගත් ජීවිතේ අපි බොහෝම ප්‍රවේශමෙන් අපේ දරුවෝ ආශ්‍රයයට දාන්න ඕන ඇසුරු කරන අය පිළිබඳව අපි ඉතා හොඳින් බලන්න ඕන හිතන්න ඕන කල්පනා කරන්න ඕන කොහොමද අපේ මේ දරුවෝ ඇසුරු කරන සමාජය දරුවෝ යන්නේ කොතනටද කරන්නේ කුමක්ද කියන එක අපි තා පැහැදිලිව බලා ගන්න ඕන ඕනම තැනක සමාජයක් තියෙනකොට විවිධ මිනිස්සු ඉන්නවා ඕනම තැනක කොයිතරම් සුබවාදීව අපි හිතන තැනක වුවත් මේ සමාජය විවිධයි විෂමයි විවිධ විෂම මිනිස්සු අපේ අතරේ ඉන්නවා ඉතින් ඒක නිසා ආයතනයක වේවා පාසලේ වේවා ඒ වගේම පෞද්ගලික පන්තියක වේවා යනේන තැන කොතනක හෝ වේවා ඒ හැම තැනකම ඉන්නවා පින්නතුනි අර වගේ දෙපැත්තම භජනය කරන ඇසුරු කරන මිනිස්සු අපේ අතරේ ඉන්නවා ඒක නිසා අපි බොහොම විමසිලිමත් වෙන්න ඕනේ අපේ දරුවන් පිළිබඳව අපේ දරුවෝ ආශ්‍රය කරන්නේ කවුද භජනය කරන්නේ කවුද ඒ වගේම අපේ ගෙදරයි ආශ්‍රය කරන්නේ කවුද අපි ආශ්‍රය කළ යුතු වන්නේ කවුද? දරුවෝ යොමු කළ යුත්තේ කොතැනටද කියලා. අද බලන්න අපේ සමාජයේ ලොකු පරිහානියක් තියෙනවානේ පින්නතුනි. ගුණධර්මවල ගරා වැටීමක් සෝදාපාලුවක් අපට දක්නට ලැබෙනවා. සමාජයේ සිදුවන සමාජ සිදුවීම් පිළිබඳව අපි හිතලා බලනකොට කොතැනක හෝ වරදක් තියෙන බව අපිට දැනෙනවා නේද, තේරෙනවා නේද, පෙනෙනවා නේද? අද සිදුවෙන දේවල් අද එදා තරම් මිනිස්සු කාරුණික නෑ පින්නතුනි. හදවත් මිනිස්සුන්ගේ ඒ තරම් මෘදු මොළොක් නැහැ. අද මිනිස්සු සමහර අය අපි මේ කොහොම නෙමෙයි කියන්නේ සමහර එදාට වඩා අද සමාජයේ මිනිස්සු කුරිරුයි. හරි කුහකයි පින්නතුනි. හරි අකාරුණිකයි. මිනිස්සු මිත්‍රයෝසේ කතා කළාට හදවත තුල මිතුරුකමක් නැහැ. මෛත්‍රිය කියලා කියන්නේ මිතුරුකම. මේ අපි මෛත්‍රී භාවනාව සමහරු වඩනවා. ඒ වුණාට එතනින් නැගිටලා යනකොට තියෙන්නේ ඔවුන්ගේ තමයි මෛත්‍රිය නෙවෙයි. ඔවුන් තුල තියෙන කෝපය ඔවුන් තුල තියෙන ද්වේෂය පින්නතුනි ඒක නිසා හරි සමාජයේ මිනිස්සු තේරුම් ගන්නත් අපිට හරි අමාරුයි මේ කල අපිට මිනිස්සු අද බලන්නේ එදා වගේ සිනහමසු මුහුණින් තව කෙනෙකු දිහා බලන මිනිස්සු කොච්චර ඉන්නවද කියලා හිතලා බලන්න මිනිහෙකුට hina වෙලා කතා කරන්න සතුටින් කතා කරන්න ප්‍රීතියෙන් සතුටින් කතා කරන්න ඒ වගේම ප්‍රිය වචන කතා කරන්න මధు භාෂණය තියෙන අය කොච්චර ඉන්නවද ඒක නිසා සමාජය හරියේ ප්‍රවේශමෙන් අපි ආශ්‍රය කළ යුතුව තියෙනවා. මෙහෙම නොකළොත් මොකද වෙන්නේ? අපේ ගෙදර සිටින පවුල නැමැති කැදැල්ල මහා විනාශයකටපත් වෙනවා. ගෙදරක් වුණාම ඒ ගෙදර තියෙන්න ඕන ප්‍රියශීලී බව. අම්මා තාත්තා හොඳ වචන පාවිච්චි කරන්න ඕන. අම්මා තාත්තාගේ ප්‍රිය වදන් තියෙන්න ඕන. අම්මා තාත්තා දරුවාට ඉතා ආදරයෙන් කතා කරන්න ඕන. මගේ පුතා මගේ දුව කියලා කතා කරන සමහර අම්මලා තාත්තලා අපිට ඇහෙනවා අනේ මගේ රත්තරන් දුවේ මගේ රත්තරන් පුතේ මගේ වස්තුවේ මගේ මැණික කියලා කතා කරන්නේ ඔළුව අත ගාලා කතා කරන්නේ දරුවන්ට කොයිතරම් මෘදුගතියක් ඇති වෙනවද කියලා හිතන්නකෝ ආදරයෙන් මෙහෙම කතා කරනකොට අර පහල බාල වචන පාවිච්චි නොකර අපි දැන් සාමාන්‍යයෙන් සමාජය අපි දන්නවනේ අපි ඒ වගේ වචන පාවිච්චි කරන්නේ අපි දන්නවනේ එන්න කියන වචනේට අපි පාවිච්චි කරන ඊළඟ නරක වචනේ අපි දන්නවා. ඒකත් අවස්ථා එක එක වෙලාවෙදී අපි පාවිච්චි කරන හැටි වෙනස්. ඉතින් එහෙම පින්නතුනි කතා කරනකොට අපිට පේනවා නේද? කෝපය, වෛරය, ද්වේෂයක් සිත තුළ හටගත්තාම තමයි අපි නරක වචනයකින් තව කෙනෙක් ආමන්ත්‍රණය කරන්න. බුදු ලෙස මොලොක් ලෙස කෙනෙකුට අපි වචන පාවිච්චි කරනවා නම් කොයිතරම් සතුටු වෙනවද? බුදුරජාණන් වහන්සේ ළඟට ආපු මහා ගුරහැදි යක්ෂයන් සතුන් මිනිසුන් මේ ලෝකේ ඉන්න හොඳම සතා කවුද කියලා ඇහුවොත් එහෙම පිනවද කවුද හොඳම සතා? බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මස්කන්ධය කොච්චරද? 80,000 ධර්මස්කන්ධය. 84,000 ධර්මස්කන්ධය. ඒ වගේම තමයි මේ ලෝකේ සත්ව වර්ගය කොටස් ඉන්නවා 84,000. මේ 84,000 ඉන්න සත්ව කොටස් වලින් සත්තු ගත්තොත් කෝටි ප්‍රකෝටි ගාන. 84,000 ඉන්න සත්ව කොටස් වලින් පළවෙනිම හොඳම යහපත්ම ඒ වගේම ප්‍රියශීලී හොඳම සතා තමයි මිනිසා නැමැති සතා. කාගෙන් හරි ඇහුවොත් එහෙම මේ ලෝකේ ඉන්න නරකම සතා කවුද කියලා. කවුද නරකම සතා? මනුසතා. හොඳම සතාත් මිනිසා, නරකම සතාත් මිනිසා. මිනිසා නරක් වුණොත් මම අර ඉස්සෙල්ලා කිව්වේ සත්ව අපිට හීලා කරගන්න පුළුවන්. මිනිසා නරක් වුණොත් මිනිසා තරම් අදම, මිනිසා තරම් පහත්, මිනිසා තරම් නීච ක්‍රියාවල යෙදෙන්නේ නැහැ පින්නතුනි. සතෙකුට රිදෙව්වොත් හපනවා, ගහනවා. මිනිසා හැම නෙවෙයි, පන්න පන්නා මිනිස්සුන්ගෙන් පලිගන්න බලනවා. වචනයෙන්ද සිත් රිදවීම කරනවා, වචනයෙන් පලිගන්නවා. ඊළඟට මූණට මූණ ලහ සටන් කරන්න බැහැ නම් මොකද කරන්නේ? හැංගිලත් බැහැ නම් මොකද කරන්නේ? ඊළඟට අපේ මිනිස්සු පාවිච්චි කරන තව දේවල් තියෙනවා. ඉතින් මිනිස්සුන්ගේ මානසිකත්වයේ වටන්න හදි හුණියම් කරලා සමහර වෙලාවට මිනිස්සුන්ගේ සිත් වටවන. ඉතින් සිත වැටෙනකොට ඒ gedara ඊට වඩා හුණියමක් නැහැ. මිනිස්සු තුල තමයි තියෙන්නේ ඒවා. මිනිසාගේ හිතෙන් හිතනවා නම් අරයාමට හතුරෙක්, එයාමට හතුරුකම් කරනවා. මට භූමි පාළුවක් දාලා, මට gedarට පාළුවක් දාලා, එහෙම නැත්නම් වෙනත් නරක දෙයක් කරනවා කියලා හිතෙන් හැම වෙලාවෙම හිත හිතා දේවාල ගානේ, කෝවිල් ගානේ ගිහිල්ලා යම් යම් දේවල් කරනවා නම් ඊට වඩා හුණියමක් තව ලෝකේ නෑ පින්නතුනි. තමාටමයි ඒක උනේ. බලන්න මේ නරක ඇසුර, නරක පැවැත්ම නිසා සමාජයෙන් අපට ලැබෙන නරක ප්‍රතිඵල තමයි ඒක. ඒක නිසා අපේ ගෙදර පිවිතුරු වෙන්නේ, අපේ ගෙදර ලස්සන වෙන්නේ, අපේ ගෙදර සුන්දර වෙන්නේ සුමිහිරි වචන තියෙනකොට, හොඳ හැසිරීම් තියෙනකොට.